ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් භූගෝල විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්න බණ්ඩාරවිල කුඩාකොසුම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රි ගුරුපියාණන්.
ආයුබෝවන් දරුවනි, සුබ දවසක් වේවා. අද ඔබට භූගෝල විද්‍යාව 11 ශ්‍රේණියට අදාළ පාඩමක් ගෙනීමට මම සූදානම් වෙන්නේ. එසේනම් දරුවනි, පෙර පාඩම්වලදී වගේම ඔබ ඔබේ පෙළපොත, ඔබ පෑන් පැන්සල්, සටහන් පොත්, සිතියම් මෙවැනි දේවල් ඔබේ පාඩම් මේසය ළඟ තබා ගන්න. එසේනම් දරුවනි, අද අපි ඊටාම කාලෝචිත වෙච්ච මාතෘකාවක් පිළිබඳව තමයි ඔබත් එක්ක මම අද සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඔබ මෙව ගෙවන කාල පරිච්ඡේදයේ තුල ඔබට විශේෂයෙන්ම ලැබෙන දැනුම අප්‍රමාණයි. ඔබ එම දැනුම ලබා ගන්නට ඔබ උත්සාහවන්ත විය යුතු වෙනවා. ඉතින් දරුවනි, මේ දැනුමත් එක්ක ඔබ විවිධ පොත්පත්, විවිධ විද්‍යුත් මාධ්‍ය මගින් ඔබට මේ අපි කතා කරන මාතෘකාව පිළිබඳව ඔබට දැනුමක් ලැබිලා ඇති කියලා හිතනවා. එහෙමනම් අපි මේ කතා කරන මාතෘකාවේ සුවිශේෂීත්වය වන්නේ මේක මුළු පෘථිවි තලයටම බලපාන සංසිද්ධියක් පිළිබඳව තමයි කතා කරන්නට යන්නේ. දැන් මම ඕගොල්ලන්ගෙන් මෙන්න මෙහෙම අහනවා. ඔබ ඔබ ජීවත් වෙන මේ පෘථිවිය තුල දක්නට ලැබෙන පරිසර ගැටලු මොනවද කියලා අහුවොත් ඔබ විවිධ උත්තර දෙවි. ඒ උත්තර අතර මේ පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම කියන එක ඔබ ප්‍රකාශ කරાવી. එසේනම් දරුවනි, අන්නේ ඒකත් එක්ක අද දින අපි මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ අපේ පෘථිවි ගෝලයේ තුල ඇතිවෙන්නා වූ ඒ පාරිසරික ගැටලු වල සුවිශේෂී තත්වයක් වන මේ දේශගුණික වෙනස් වීම පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. එසේනම් ඔබට දැන් ඔබේ පෙළපොතේ 8 ඒකකයට අදාළව මේ දේශගුණික වෙනස් වීම සම්බන්ධව අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. එහෙමනම් දරුවනි, මේ දේශගුණික වෙනස් වීම කියන මාතෘකාව අපිට හරි හුරු පුරුදු මාතෘකාවක්. එහෙනම් මේ හුරු පුරුදු මාතෘකාව තුළ අපි අද මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න සූදානම් වෙනවා. ඉස්සෙල්ලා අපි බලමු මොකක්ද මේ දේශගුණික වෙනස් වීම කියලා කියන්නේ කියලා. දේශගුණික වෙනස් වීම සරලව අදහස වන්නේ මේ දේශගුණයේ තුල පවතින වෙනස් වීම. ඔබ මීට පෙර පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා දේශගුණය කියන්නේ මොකද්ද කියන එක. එතකොට දේශගුණය කියලා කියන්නේ එහෙනම් වායුගෝලයේ පවතින දීර්ඝකාලීන ස්වභාවය. වායුගෝලයේ පවතින දීර්ඝකාලීන ස්වභාවයනේ අපි දේශගුණය කියලා කියන්නේ. වසර 30ක පවන කාලගුණික දත්තයන් වල සාමාන්‍ය අගයක් දේශගුණයේ විග්‍රහ කරනකොට අපිට යොදා ගන්නට පුළුවන් වෙනවා. අන්නේ දේශගුණයේ තුල ඇතිවෙන්නා වූ වෙනස් වීමක් පිළිබඳව තමයි කතා කරන්නේ. එහෙමනම් ඔබ දේශගුණ වෙනස් වීම කියන එක නිර්වචනය කර ගැනීම වැදගත් වෙනවා. කොහොමද අපි දේශගුණ වෙනස් වීම යනු කුමක්ද කියලා නිර්වචනය කරගන්නේ? දයාබර දරුවනේ, මේ දේශගුණික වෙනස් වීම ගැන නිර්වචනය කිරීමේදී අපිට මෙන්න මෙහෙම ඔබට නිර්වචනයක් දෙන්න පුළුවන් නැත්නම් අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. අපි මෙහෙම කියමු. දිගු කාලයක් තුල පවත්නා කාලගුණික தত্ত্বය සාමාන්‍ය වෙනස් වීමකට ලක්වීම. එහෙමනම් නැවතත් දිගු කාලයක් තුල පවත්නා කාලගුණික தত্ত্বය සාමාන්‍ය වෙනස් වීමකට ලක්වීම. මෙන්න මේක තමයි දේශගුණික වෙනස් වීම විදිහට අපිට විග්‍රහ කරන්නට පුළුවන් වෙන්නේ. ඔබ දන්නවා කාලගුණී හැසිරීම ගත්තම දිගු කාලයක් තුල කාලගුණික ස්වභාවයන්වල හැසිරීම මේක සාමාන්‍ය වෙනස් වීමකට ලක් වෙනව නම් ඒක අපි ගන්නවා දේශගුණික වෙනස් වීමක් කියලා. දැන් අපි ගමුකෝ මෙහෙම. දැන් මම අගෝස්තු කියපුවාම මොන වගේ දේශගුණික ස්වභාවයක්ද? සාමාන්‍යයෙන් අපි ඉන්න ප්‍රදේශවලට නම් අගෝස්තු මාසයේදී වැස්ස අඩුයි. දෙසැම්බර් මාසයේ කියනකොට ඔබේ සිහියට නැගෙනවා, ඔබට මතකයට එනවා දෙසැම්බර් කියන්නේ හිරිපොද වැස්ස, නිතරම සීතල තියෙන මීදුම සහිත ස්වභාවය. මෙවැනි කාලගුණික පරිසරයක් දීර්ඝ කාලයක් තුල තියෙනවනේ දරුවනි. නමුත් ඒක වෙනස් වෙනවා නම් අන්න එතන තමයි අපි කියන්නේ දේශගුණික වෙනස් වීම කියලා. දැන් දෙසැම්බර් මාසයේ මීදුමක් නැතුව වහින්නේ නැතුව ඊළඟට තද පෑවිල්ලක් එනවනම් අන්න ඒක එතකොට දේශගුණික වෙනස්. ඒකට අගෝස්තු මාසයේ ඊට ප්‍රතිවිරුද්ධව අධික වැසි සහිත ස්වභාවය වෙනවනම් අන්නේ අසාමාන්‍ය ස්වභාවය. මෙන්න මේක තමයි අපි එතකොට කතා කරන්නේ මේ දේශගුණික වෙනස් වීම කියලා. එහෙමනම් දරුවනේ මේ පෘථුවියේ ආරම්භයේ ඉඳලම අද දක්වාම මේ දේශගුණික වෙනස් වීම කියන කාරණේ සිද්ධ වෙලා තියෙනවලුයි. අතීතයට යනකොට පෘථුවියේ බිහිවීමත් එක්ක එක එක කාල යුග තිබිලා තියෙනවා. අයිස් යුග තිබිලා තියෙනවා. ඊළඟට අධික උෂ්ණත්වයෙන් යුතු යුග තිබිලා තියෙනවා. එහෙම තිබිලා තමයි මේ දේශගුණික විපර්යාසත් එක්ක මේ ආපු පෘථුවියේ ගමන තුල විශේෂයෙන්ම එක කාලයක මේ දේශගුණික වෙනස් වීම අවම වෙනවා, අඩු වෙනවා. ඒ අවම තත්වයක් එක්ක තමයි පෘථුවිය තුල ජීවීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන්නේ. දැන් ඔබම හිතලා බලන්නකෝ. උෂ්ණත්වය වැඩි වුණොත් ජීවීන් ශාක මැරිලා යනවා. අධික සීතලක් වුණොත් ජීවීන්ට ජීවත් වෙන්න බෑ, ශාකවලට පැවැත්මට අහිතකර වෙනවා. ඉතින් මෙන්න මේ සම තත්ත්වය ඇතිවීම තුල තමයි මේ පෘථුවේ ජීවීන් බිහි වුණේ. අන්න ඒ ජීවීන් අතර උසස් මනසක් තියෙන කෙනානේ මිනිසා කියලා කියන්නේ. එහෙමනම් මේ දේශගුණික වෙනස් වීමේදී මේ ස්වභාවිකව සිද්ධ වන ක්‍රියාවලිය විශාල වශයෙන් වේගවත් කරන්න, තීව්‍ර කරන්නට මිනිසා දායක වීමක් සිද්ධ වෙනවා. ඒකදී අපි කියනවා මානව ක්‍රියාකාරකම්. එහෙනම් මේ දේශගුණික වෙනස් වීමට මානව ක්‍රියාකාරකම් බලපාලා තියෙනවා. මොනවද මේ පරිසරයට එක් කළ තියෙන අහිතකර මානව ක්‍රියාකාරකම්? ඔබෙන් මම දැන් ප්‍රශ්නයක් අහනවා. මිනිසා විසින් එහෙනම් පරිසරයට එකතු කළ තියෙන අහිතකර මානව ක්‍රියාකාරකම් නම් කරන්න 3ක් 2ක් ඕ විදිහට වෙන්න පුළුවන්. එතකොට මේ අහිතකර මානව ක්‍රියාකාරකම් නැත්නම් ඒ වගේ මානව ක්‍රියාකාරකම් මගින් පරිසරය තුළට එහෙනම් අහිතකර බලපෑම් එල්ල වෙලා තියෙනවා. දැන් මේ මොනවද මේ අහිතකර මානව ක්‍රියාකාරකම්? මේකෙන් එතකොට පරිසරයේ දැන් පරිසරයට නොගැලපෙන මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙනකොට පරිසරයට හානියක් වෙනවා. එහෙමනම් මිනිසා විසින් මේ දේශගුණික වෙනස් වීම වලට හේතු වෙන මේ වගේ මානව ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතර එකක් තමයි ඔබේ පෙළ පොතේ තියෙනවා එවැනි අහිතකර ඒ මානව ක්‍රියාකාරකම්. ඒවා අතර එකක් තමයි ඔය උතුරු මුහුදේ තෙල් සම්පත හරහා ගැනීම. උතුරු මුහුදේ ඔන්න දරුවනි, දැන් උතුරු මුහුද කියන එක ඔබ මං අර කිව්වනේ සිටියම් මෙහෙම ළඟ තියාගන්න කියලා. එතකොට ඔබ ළඟ තියෙන ලෝක සිටියේ මේ උතුරු මුහුද කියන එක ඔන්න දැන් හඳුනා ගන්න ඕනි දරුවනි. අර එංගලන්තය විශේෂයෙන්ම ස්වීඩනය නෝර්වේ අතරත් ඒ කලාපයේ තුල තියෙන මුහුදු කලාපයට තමයි අපි කියන්නේ උතුරු මුහුද කියලා. ඔක තියෙන යුරෝපයේ නේද? එතකොට ලෝක සිටීමක් කරගෙන ඔබට ඔන්න පුළුවන් උතුරු මුහුද ලකුණු කරගන්න. මේ උතුරු මුහුද ආශ්‍රිතව ළමයි මුහුදු පතුලේ තෙල් ගවේෂණ කටයුතු සිදු වෙනවා. නැත්තම් තෙල් සම්පත, මොකද මේ මුහුදු පතුල්වල තෙල් සම්පත් තියෙනවා, කංජ තෙල් ඒවා හාරා ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ වගේ මුහුදු පතුලට ඒ පතුල විවිධ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන හාරා ගැනීම තුල ඒ මුහුදු කලාපයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ මුහුදු කලාපයට විශාල බලපෑමක් එල්ල වෙනවා. එතකොට එක පැත්තකින් මුහුදු ජලයට, ඒ වගේම තමයි මේවා හාරාගෙන ඒවා මතු පිටට අරගෙන පරිභෝජනය කරනකොට අපි නේද ඉන්ධනයක් විදිහට පරිභෝජනය කරනකොට ඒකෙන් මොකද වෙන්නේ? පරිසරයට හානියක් වෙනවා, වායු දූෂණයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ළමයි මේ වායු සමනය කිරීම කියන එක. වායු සමනය කිරීම. දැන් අපි මිනිස්සු දැන් පරිසරය තුල ජීවත් වෙනකොට ඔහුගේ සැප පහසුව පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවනේ. එතකොට මේ වායු සමීකරණය කිරීම, නිවාස, ඔය වාහන මේ වගේ වායු සමීකරණය කිරීම සිද්ධ කරනවා. ඔබ දන්නවා මෙන්න මේකත් එක්ක සිද්ධ වෙන දෙයක් තමයි මේ ගොඩාක් විට අර CFC වායුව අපි ඒකට කියනවා ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන එක. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන වායු විමෝචනයක් වෙනවා. ඒක වායු ගෝලයට ඉතාම අහිතකරයි. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන්න මේක හේතු වෙනවා. අද ගොඩාක් පිට අර ඉහළ ජීවන තත්ත්වයක්, සුඛෝපභෝගී ජීවන තත්ත්වයක් ගත කරන්න පෙළඹෙන මිනිස්සු මෙන්න මේ වගේ සුඛෝපභෝගී ජීවන රටාවන් වලට යොමු වෙනවා. ඒක එතකොට පරිසරයට අහිතකරයි. අද ගත්තොත් කාම්තාර ප්‍රදේශවල පවා මිනිස්සු ජීවත් වෙනවා. එතකොට ඒ පරිසරය ඔවුන්ගේ වසඟයට ගැනීමේදී විශේෂයෙන්ම මෙවැනි ක්‍රියාකාරකම් වල මිනිසු පෙළඹෙනවා. මොකද තමන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා. තවත් විදිහකින් අපිට පෙන්වන්න පුළුවන් ඔය ව්‍යාපාරික ගවපට්ටි පාලනය කියන එක. මේක කොහොමද දරුවනේ දේශගුණික වෙනස් වෙන්නේ? නැත්තම් අපි මේ අහිතකර පරිසර ක්‍රියාකාරකමක් වෙන්නේ මේක. මේ ව්‍යාපාරික ගවපට්ටි පාලනය අද ලෝකයේ බලන්න ළමයි ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, රුසියාව, ඇමරිකාව මේ ඇතුළු දියුණු රටවල් ව්‍යාපාරික මට්ටමේ අපි ඒකට කියනවා මහා පරිමාණයෙන් සිදු කරන ගවපට්ටි පාලනය තියෙනවා. එතකොට මේ ගවයින්මගේ සත්තු පරිසරයේ අසීමිත විදියට වැඩිවීම පරිසරයට අහිත කරයි. ඇයි? මේ වගේ මෙවැනි සත්තුන්ගෙන් පරිසරයට මුදාහැරෙනවා මීතේන් වායු. ඔබ දන්නවා ගොම වගේ ඒ සත්ත මලාප ද්‍රව්‍ය. ඒ වගේ විශේෂයෙන්ම මීතේන් වායු. වමාරා කරන සත්තුන්ගෙන් මීතේන් වායු පිට වෙනවා. එතකොට මෙන්න මෙවැනි ස්වභාවය මීතේන් ප්‍රමාණය ඉහළ යන්නට එනම් මේ අසීමිත ලෙස සිදු කරන ව්‍යාපාරික ගවපට්ටි පාලනයේ හේතු වෙනවා. අනිත් එක තමයි මේ පොසිල ඉන්ධන දහනේ. ගල් අඟුරු, ඛනිජ තෙල් මේවා භාවිතා කිරීම අද වැඩි වෙලා තියෙනවා. පරිභෝජනීය වැඩි වෙලා. අද අසීමිත විදියට රතවාහන භාවිතා කිරීම, අසීමිත විදියට කර්මාන්ත ප්‍රසාරණය වීම, මෙන්න මෙවැනි දේවල් එක්ක ඉන්ධන පරිභෝජනීය වැඩි වෙලා. එතකොට පරිසරයට අහිතකර ඉන්ධන වර්ග තමයි එතකොට අද පාවිච්චි කරන්නේ. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් මේ වගේ වායු වර්ග වායුගෝලයට විමෝචනය වෙනවා. දැන් එතකොට ඔබට පැහැදිලි වෙනවා මේවා ඇවිල්ලා පරිසරයට හිතකර මානව ක්‍රියාකාරකම් නොවන බව. වන සම්පත් විනාශ කිරීම. අද මිනිස්සු වනාන්තර කැලෑ එලිපෙහෙලි කිරීම සිදු කරනවා. එතකොට මේ කැලෑ එලිපෙහෙලි කිරීම සිදු කිරීම මොනවාට සිදු කරන්නේ? කුෂිබීම් සඳහා යොදා ගැනීමට, ජනාවාස සඳහා යොදා ගැනීමට, කර්මාන්ත මහාමාර්ග මේ වගේ ඇතුළු විවිධ මානව කටයුතු පහසු කර ගැනීම සඳහා මේ වනාන්තර එලිපෙහෙලි කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේක එතකොට ඔයගොල්ලන් දන්නවා මේ ගස් කොළන් කැපුවම අර වායු ගෝලයේ තුල තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා, කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. මොකද ශාක ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී විශාල වශයෙන් ඔක්සිජන් මුදා හැරීම සිද්ධ වෙනවා. එතකොට ඒ ප්‍රමාණය අඩු වෙනවානේ. එතකොට එක පැත්තකින් ඔක්සිජන් අඩු වෙනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඇයි? ශාක මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙනවා. දැන් එතකොට පේනව නේද මේ වනාන්තර විනාශ කිරීම අද මුළු ලෝකයේම ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේවා අවම කරන්න විවිධ නීති රීති ගෙනල්ලා තියෙනවා. ඒත් වන විනාශය සිදු වෙනවා. ලංකාවේ ඒත් එහෙම පසුගිය කාලය තුල ඔබට මතක ඇති ලංකාවේ වන විනාශය සම්බන්ධ විල්පත්තු වන සංහාරය වගේම අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට දරුවනේ ඔය රටවල් අතර මේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක මිසුන් අතර තියෙන මේ රටවල් අතර තියෙන තරගයත් එක්ක බලන්න මේ නියස්ටික අත්දා බැලීම් කියන ඒවා තියෙනවනේ. නියස්ටික අත්දා බැලීම්. එතකොට මේ නියස්ටික අත්දා බැලීම කියන්නේ මොකක්ද කියලා? මේ විශේෂයෙන්ම අද තාක්ෂණයේ දියුණුවේ උපරිම අවස්ථාව. එතකොට ඒවා තුල මේ නියස්ටික අත්දැකීම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නැත්නම් රුසියාව, මේ ජපානය, චීනය, මේ වගේ කොරියා, දකුණු කොරියාව, මේ වගේ රටවල්, මේ ඉන්දියාව, පකිස්තානය, මේගොල්ලන් මේ නියස්ටික අත්දැකීම් සිදු කරන. මේ නියස්ටික අත්දැකීම් වලදී සිද්ධ වෙන දේ තමයි අහිතකර විෂ වායු වර්ග වායු ගෝලයට මුදා හැරීම සිද්ධ වෙනවා. එතකොට ඒක සමස්ත මිනිස් ප්‍රජාවට විතරක් නෙවෙයි මුළු මිනි පෘථිවි පරිසරයටම බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා මෙවැනි ක්‍රියාකාරකම් ලෝකයට උචිත නොවන බව විශේෂයෙන් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අද ගොඩාක් අය නාගරීකරණය කියන සංකල්පයත් එක්ක නගර ආශ්‍රිතව විශාල වශයෙන් මිනිසු එක් රැස් වෙනවා. ඒ නාගරීකරණයත් එක්ක ඔය පරිසරයට උදාහරණ අපද්‍රව්‍යයක් විදිහට ඔය කැලිකසල අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඝන අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය පරිසරයට උදාහරීම වැඩි වෙලා තියෙනවා. අද ලෝකයේ කසල කඳු නිර්මාණය වීම සිද්ධ වෙනවා. දැන් එතකොට මෙන්න මෙවැනි ක්‍රියාකාරකම් දැන් මෙවැනි ඝන අපද්‍රව්‍ය වගේ ඒවා බැහැර කරනකොට ඒවා පරිසරයේ ගොඩ ගැහෙනවා. එතකොට මේ වගේ අධික දුර්ගන්ධයක් එනවා. ඒ වගේම තමයි මීතෙන් වගේ අහිතකර වායු පිට වෙනවා. එතකොට ඒක බලපානවා වායු ගෝලීය සංසිද්ධි වලට, විශේෂයෙන්ම වායුගෝලයේ තුල සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධීන් වලට මේක බලපානවා. එතකොට වර්ෂාපතනයට, උෂ්ණත්වයට, මේ හැම එකටම මේ කියන ක්‍රියාවලිය විශේෂයෙන්ම බලපානවා. එහෙමනම් අපිට දැන් පැහැදිලි වෙනව නේද මේ මානව මේ වගේ ළමයි අපිට පෙන්වන්න පුළුවන් අහිතකර මේ වගේ මානව ක්‍රියාකාරකම් පරිසරය තුළ වැඩියෙන් සිද්ධ වෙනවා නම් ඒක පරිසරයට දරා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා. මෙන්න මේ දරා ගන්න බැරි තත්වයත් එක්ක තමයි ඔය දේශගුණික විපර්යාස කියන ඒවා වෙනස් වීම කියන ඒවා එන්නේ. මිනිසු පරිසරයට යම් යම් බලපෑම් සිද්ධ කරනකොට පෙරලා පරිසරයේ විසින් මිනිසාට බලපෑම් එල්ල කරන. එහෙමනම් දරුවනි මේ පාඩමේ අපි බලමු තව එක කොටසක්. ඒ තමයි ඔබ බලන්නකෝ මේ ස්වභාවික චක්‍රවලට. දැන් මේ අපි දන්නවා පරිසරයේ තියෙන ස්වභාවික චක්‍රවල වෙනස්කම් ඇතිකරන්න එතකොට දේශගුණික විපර්යාස බලපාලා තියෙනවා. ජල චක්‍රය, ඔක්සිජන් චක්‍රය, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය මේ සියල්ල විකෘති කරන්න, අඩාල කිරීම සිද්ධ කරනවා මේ දේශගුණික වෙනස් වීම. එතකොට ඒ වාට මිනිසා විසින් එක්කරන මානව ක්‍රියාකාරකම්, අහිතකර මානව ක්‍රියාකාරකම් හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණයක් එක්ක අපිට පුළුවන් මේ පාඩමේ ඔබ බලන්න ඔය 8-1 රූප සටහන. 8-1 රූප සටහන බලන්න. මොකද්ද දරුවනේ ඔය 8-1 රූප සටහනේ තියෙන්නේ? බලන්න. ඔබට පේනවා ඒකේ පැත්තකින් ලියලා තියෙනවා ගිම් හල් ඵල ක්‍රියාවලිය කියලා. එතකොට ඒකේ පහළ තියෙනවා පාරිසරික චක්‍ර වෙනස් වීම හා එහි බලපෑම කියන එක. ලස්සන පාට පාට පින්තූරයක් නේද? මේකේ බලන්න ගිනි මැලයක් තියෙනවා, ගස් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, කාරකක් තියෙනවා, හිරු එළිය තියෙනවා, වහිනවා නේද? බලාකුළු මේ වගේ. දැන් මෙන්න මේ රූප සටහන නිරීක්ෂණය කරාම මොකක්ද මේකෙන් ඉදිරිපත් කරන්න කියන එක අපි දැන් මේ සාකච්ඡා කරන්නට යන්නේ. එහෙමනම් ඔතන ළමයි ඔය අපි එක පැත්තකින් ඕකට කියනවා මොකක්ද මේ හරිතාගාර ආචරණය කියලා. මොකද්ද හරිතාගාර ආචරණ ක්‍රියාවලිය කියලා. එතකොට ඒ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය උන අලුත් වචනය. හන්දේ හොඳට වා පරිශීලනය කරන්න, හොඳට අවබෝධ කරගන්න මොකක්ද මේ හරිතාගාර ආචරණය කියලා කියන්නේ. එතකොට මේ හරිතාගාර ආචරණය සිද්ධ වෙන ආකාරය ස්වභාවිකව ළමයි මේ හරිතාගාර ආචරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ හරිතාගාර ආචරණය කියන්නේ සරල අදහස තමයි මේ වායුගෝලයේ උණුසුම් වෙන එක ළමයි. වායුගෝලයේ උණුසුම් වෙන එක. එතකොට මේක සිද්ධ වෙනවා ආකාර දෙකකට. එකක් ස්වභාවික ක්‍රියාවලීන් මත වායුගෝලයේ උණුසුම් වෙනවා. හරි, ස්වභාවික ක්‍රියාවලීන් මත වායුගෝලයේ උණුසුම් වෙනවා. ඊළඟට මානව ක්‍රියාකාරකම් මත වායුගෝලයේ උණුසුම් වෙනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි වෙනවා හරිතාගාර ආචරණය කියන්නේ එහෙනම් වායුගෝලයේ උණුසුම් වීම මේක ස්වභාවිකව හරිතාගාර ආචරණයක් වෙනවා. මානව ක්‍රියාකාරකම් මත හරිතාගාර ආචරණය සිද්ධ වෙනවා. එහෙමනම් මේක අපි බලමු මේ හරිතාකාර ආචරණයේ කොහොමද ස්වභාවිකව සිද්ධ වෙන්නේ කියලා. දැන් ওই රූපසටහන ඔබ දැන් නිරීක්ෂණය කරනවා ඇති. ඒ රූපසටහනේ ඇති සූර්යා අන්න. සූර්යාගෙන් පොළවට එනවා සූර්ය විකිරණ. අපි ඒවට කියන සූර්ය විකිරණ. ඒවා ළමයි කෙටි තරංග විදිහට තමයි එන්නේ. අපි ඒවට කියනවා කෙටි තරංග කියලා. එතකොට මේ කෙටි තරංග ලෙස එන මේ සූර්ය විකිරණ මේ පොළව තාපවත් වෙනවා. මේ වායුගෝලයේ තාපවත් වෙනවා, මේ ගස් කොළා, මේ පරිසරය සුම් වෙනවා. ඒ වගේම ඒ කෙටි තරංග වලින් කොටසක් භූ විකිරණ මගින් නැවත වායුගෝලයට මුදා හැරෙනවා. නැවත මුදා හැරීම සිද්ධ වෙනවා. දැන් ඔබට ඔය ඊතල වලින් පේනවා එහෙනම් සූර්යයේ කෙටි තරංග, ඒ වගේම තමයි භූ විකිරණ තරංග කියලා තියෙනවා. ඒවට අපි කියනවා දිගු තරංග කියලා. ඒ කියන්නේ පොළවේ සිට වායුගෝලයට මුදා හැරෙන තරංග තියෙනවා. ඒවට අපි කියන්නේ දිගු තරංග කියලා. එතුගේ පොළවට අවශ්‍ය කරන සූර්ය විකිරණ, ඒ කියන්නේ කෙටි තරංග මගින් ලැබෙන ඒ ඔක්කොම අපි වායුගෝලයේ මේ පෘථිවියට අවශෝෂණය කරගන්නේ නෑ ළමයි. ඒවා පෘථිවිතලයේ අවශ්‍ය ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන අනිත් ඒවා අපි ආපහු පරාවර්තනය කරනවා. එතකොට පරාවර්තනය වෙන්නේ මොනවද? දිගු තරංග. එතකොට මේ වායුගෝලයේ තුල තියෙනවා මොනවද? කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන් නේද, CFC. මේ වගේ ස්වභාවිකව වායු වර්ග තියෙනවනේ. ස්වභාවික වායුගෝලයේ තුල මේ වගේ වායු වර්ග තියෙනවා. මේ වායු වර්ග වලින් සිද්ධ වෙන දේ තමයි ඒ දිගු තරංග විදියට යන ඒ විකිරණ වලින් කොටසක් මේ කියන හරිතාගාර වායු, අපි ඒවට කියනවා හරිතාගාර වායු කියලා. ඒ හරිතාගාර වායු තුලින් අවශෝෂණය කරගන්න. එහෙනම් ඔන්න දිගු තරංග වලින් කොටසක් මේ වායුගෝලයේ තුල තියෙන අර ස්වභාවික හරිතාගාර වායු වලින් අවශෝෂණය කරගන්න. ඒ අවශෝෂණය කරගන්නවා, ඉතිරි ඒවා නැවත වායුගෝලයෙන් පිටතට යවනවා. අවශ්‍ය නැති ඒවා අපි ආපහු වායුගෝලයෙන් පිටතට යවනවා. එතකොට අර හරිතාගාර වායු වලින් දැන් ඔබට පැහැදිලි වෙනවා ස්වභාවිකව තියෙන මේ හරිතාගාර වලින් මේ දිගු තරංග වලින් කොටසක් අවශෝෂණය කරගන්නකොට මේ වායුගෝලයේ ළමයි රත් වෙනවා, තාපවත් වෙනවා. ඒ තාපවත් කරන්නේ ඇයි? මේ ශාකවලට, මේ මිනිසුන්ට, මේ සතුන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න. දැන් ඔබ නිකන් හිතන්නේ එහෙම තාපවත් උනේ නැත්නම් අපිට වායුගෝලයේ සිසිල්ම ස්වභාවයෙන් තියෙන සීතල වැඩි වෙනවා. එතකොට ඉන්න බෑ. මිනිස්සු මැරෙනවා. ශාක මැරිලා, සත්තු මැරිලා යයි. එහෙනම් මේ ස්වභාවික හරිතාගාර ආචරණයේ තුල දැන් ඔබට පැහැදිලි වෙනවා නේද දරුවනි? අර වායු වර්ග මේ ස්වභාවිකව තියෙන මේ හරිතාගාර වායු වලින් අර දිගු තරංග වලින් ඒ තාප ශක්තියෙන් කොටසක් අවශෝෂණය කරගෙන මෙන්න මේ කියන පෘථිවි පරිසරය ළමයි ජීවීන්ට හිතකර ලෙස මේ ශාකවලට ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට හිතකර ලෙස නිර්මාණය කර දීලා තියෙනවා. මොනතරම් මේ ස්වභාව ධර්මයේ අපූර්වත්වයක්ද කියන එක හිතන්න දරුවනේ. මේක මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ස්වභාවික පරිසරයේ මේ ශාක සත්තු අපි ගැන කොයිතරම් හිතනවද? මේ පෘථිවිය තුල ජීවයේ පවත්වාගෙන යන්න මෙන්න මේ කියන ස්වභාවික හරිතාගාර ආචරණයේ මගින් එහෙනම් හිතකර පරිසරයක් නිර්මාණය කර දීම සිදු වෙනවා. දැන් මේක ළමයි, මේක එතකොට අපිට අහිතකර ක්‍රියාවලියක් නෙමෙයි. ඒක හිතකරයි. එතකොට මේක එතකොට අපිට පෙන්වා දෙන්න පුළුවන් මෙන්න මේ කියන දේ. එහෙනම් මේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලිය, මේ ස්වභාවික හරිතාගාර ආචරණයේ මොනතරම් අපූර්වත්වයක් තියෙන එකක්ද? මෙන්න මේ අපූර්වත්වයට තමයි මිනිසු බලපෑම් කරන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන්. දුවේ පුතේ, එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මේ හරිතාගාර ආචරණය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මෙන්න මේකයි මෙතන අහිතකර ස්වභාවයක් වෙන්නේ ළමයි. ඒ වෙන්නේ මෙහිම මිනිස්සු මේ වායුගෝලයට එහෙනම් අන්න કૃතිම ලෙස හරිතාගාර වායු වර්ග මුදා හැරෙනවා. එහෙනම් දරුවනි, අර ලස්සන්ට ඇඳලා තියෙන 8-1 රූපයේ බලන්න, මේකේ තියෙනවා කර්මාන්ත, ඒ වගේම තමයි ඒ කර්මාන්ත ශාලාවලින් පිට වෙන දුම බලන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා එක නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔය CFC වායුව නම් කරලා තියෙනවා. එතනම තියෙනවා අර මෝටර් රථය නේද? දැන් එතකොට ඔබට පේනව නේද මේ මිනිස්සු විසින් ස්වභාවිකත්වයේ තුල ඉක්මවා ගිය හරිතාගාර වායු ප්‍රමාණයක් වායු ගෝලයට උදාහරණ. අර අපි කලින් කිව්වේ අහිතකර මානව ක්‍රියාකාරකම්. එතකොට පරිසරයට හිතකර නොවන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට මෙන්න මේ වගේ කෘතිම ලෙස මිනිස්සු හරිතාගාර වායු නිකුත් කරනවා. එතකොට වෙන්නේ මොකක්ද? ස්වභාවික පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඇයි? මිනිස්සු අලුතෙන් මේ කාබන් ඩයොක්සයිඩ් උදාහරණය. එතකොට අන්න බලන්න. එතකොට සිද්ධ වෙන දේ තමයි හරිතාගාර වායු සංයුතිය වෙනස් වෙනවා, වැඩි වෙනවා. මීතේන් ප්‍රමාණය වැඩි වෙනවා, CFC වායු ප්‍රමාණය වැඩි වෙනවා. නැත්නම් අපි කියවන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ප්‍රමාණය, ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ් ප්‍රමාණය, මේවා වැඩිවීමක් වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් වායු ගෝලයේ තුල මේවා වැඩි වෙනකොට දැන් අපි අර කලින් කිව්ව නේද දිගු තරංග විදිහට භූ විකිරණ තරංග වායු ගෝලයට මුදාහැරෙනවානේ. එයින් කොටසක් අර අවශෝෂණය කර ගන්නවා කිව්වානේ. දැන් මෙන්න මේ කියන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නිකුත් වෙන මේ හරිතාගාර වායු ප්‍රමාණය අමතරව එක්වීමත් එක්ක ඒ වායු වලිනුත් මොකද කරන්නේ? අර භූ විකිරණ තරංග අවශෝෂණය කර ගන්න. නැත්තම් ඒ විකිරණ තරංග වලට පිටතට යන්න දෙන්නේ නැතුව ඒව අවශෝෂණය කරගන්න. එතකොට අන්න ඒ අවශෝෂණය වෙනවා කියන්නේ අර ස්වභාවික වායු ගෝලයේ උණුසුම් වෙනවට වඩා වැඩි වේගයකින් වායු ගෝලයේ උණුසුම් වෙනවා. මෙන්න මේ විදියට වායු ගෝලයේ අසාමාන්‍ය විදියට උණුසුම් වෙනවා නම් එතරදී අන්න සිද්ධ වෙන දේ තමයි ගෝලීය උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒතර ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ විදියට ගෝලීය වශයෙන් අර උෂ්ණත්වයේ ඉහළ යන. ඉහළ යාම අපි කියනවා හරිතාගාර ආචරණය. එහෙනම් මේ ගෝලීය වශයෙන් සිද්ධ වෙන මේ හරිතාකාර ආචරණය නැත්නම් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම මූලික වශයෙන් මේ 21 වෙනි සියවස වෙනකොට මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන මොකද වෙන්නේ? ඒක වේගවත් වෙලා තියෙනවා. එතකොට එන්නේ එන්නම පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවා. පෘථිවියේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක එතකොට මිනිසාට මේ පෘථිවි පරිසරය අහිමි වී යන, පෘථිවියේ මිනිසා ඇතුළු ශාක සතුන් අහිමි වී යන දැඩි අවදානම් වන කාල පරිච්ඡේදයකට මේ 21 වෙනි සියවස අපි මුහුණ පාලා තියෙනවා. එසේනම් දරුවනි, දැන් ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ කියන හරිතාගාර ආචරණය. එහෙනම් මේ හරිතාගාර ආචරණය තුළ සිද්ධ වෙන දේ තමයි ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යනවා. එතකොට ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන්නට බලපාන වායු විශේෂ තමයි කාබන් ඩයොක්සයිඩ්, මීතේන්. මම දැන් කිව්වා කාබන් ඩයොක්සයිඩ් නිකුත් වෙනවා විශේෂයෙන්ම අර රතවාහන කර්මාන්ත ශාලාවනි. මීතේන් කියන ඒවා අර සත්ව පාලනයේ කසල හේතු වෙනවා. ওই නයිට්‍රස් ඔක්සයිඩ් කියන ඒවා ළමයි රසායනික පොහොර භාවිතයේ ගිනි කඳු පිපිරීම වගේවත් එක්ක වායු ගෝලයට එකතු වෙනවා. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් අපි කලින් සඳහන් කළා වගේ වායු සමීකරණයේ මගින් එකතු වෙන පුළුවන්. ජල වාෂ්ප, දැලි, දුම් මේ වගේ දේවල් විශේෂයෙන්ම වායු ගෝලයට එකතු වෙන විවිධ ක්‍රමවේද තියෙනවා. විශේෂයෙන්ම ජලවාෂ්ප වාෂ්පීකරණයේ වැඩිවීමත් එක්ක ජලවාෂ්පමානී වායුගෝලයේ වැඩි වෙනවා. එතකොට ඒකෙන් ජලවාෂ්ප වලට අර අධික තාපය අර දිගු තරංග වලින් යන විකිරණ තරංග වල තියෙන තාපය අවශෝෂණය වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ජලවාෂ්ප වැඩි වෙනකොට අන්න ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන එතන හේතුවක් වෙනවා. මොකද අර ජලාංශු රත් වෙනවා, ඉක්මනින් රත් වෙනවා. එතකොට රත් වෙනකොට වායුගෝලයේ උණුසුම් වෙනවා. ද්‍රවාෂ්පීකරණයේ උත්සේදනයේ මගින් මේ වගේ ජල වාෂ්ප දැලි දුම් ඒ වගේවා විශේෂයෙන්ම අපිට පේන්නන්න පුළුවන් දූවිලි වගේවා දූවිලි අංශු දැන් ඔය සුලම් මගින් එහෙම දැන් වනාන්තර විනාශ කිරීමත් එක්ක පොළව නිරාවරණය වෙනවනේ. ඒතකොට පොළව නිරාවරණය වුණාම සුලඟමන් යර දූවිලි අංශු මේ වගේ දේවල් නිරන්තර වායුගෝලයට එකතු වෙන. ඒතකොට ඒක ඉහළ වායුගෝලයේ තුල ඒවා දූවිලි අංශු ඇතුළු මේ අහිතකර දේවල් වායු පටල විදිහට තැම්පත්ව තියෙනවා. ඒතකොට ඒකෙන් අර භූ විකිරණ තරංගවලට අර අභ්‍යවකාශයට යන්න තියෙන අවස්ථාව අඩු කරලා දුර්වල කරලා ඒ වායුගෝලයේම ඉව රඳවගෙන වායුගෝලයේ රත්වීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට අපිට මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. එතකොට මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන ඉහළ යාමට හේතු වන සාධක. එහෙනම් ඔන්න මේකෙදි ඔබේ පෙළ පොත බලන්න. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැන්වීමට බලපාන හේතු තියෙනවා. එතකොට ඒ වගේ හේතු කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළා තියෙනවා. එකක් තමයි ඔය මානව ක්‍රියාකාරකම්, අනිත් එක තමයි ස්වභාවික හේතු. එතකොට ඒක අපි දැන් සාකච්ඡා කරා යම් යම් කරුණු. එතකොට මානව ක්‍රියාකාරකම් යටතේ පොසලින් දෙන අධික ලෙස භාවිතා කිරීම, වනහායනය, ඊළඟට ඔය කාර්මීකරණය, සත්ත්ව පාලනය, ඝනාපද්‍රව්‍ය බැහැර කිරීම, ගිනි තැබීම, නියස්ටික අත්දැක බැලීම. ඒවා එතකොට අපිට ඔය කලින් කතා කරා වගේම ඒවා හේතු වෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් හේතු වෙනවා මොනවාටද? මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නට. එසේනම් දරුවනි ඊට පස්සේ බලන්න ස්වභාවික හේතු. ඔය ගිනි කඳු පිපිරීම මම අර කිව්වේ දැන් ගිනි කඳු පිපිරීමකට ඔය නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායු පිට වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට ඒවා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ලැව් ගිනි කියන ඒවා දැන් ඔය උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දුනීසියාවේ, ඇමරිකාවේ කැලිෆෝනියානු ප්‍රදේශවල එහෙම ලැව් ගිනි ස්වභාවිකව ඇති වෙන ඒවා තියෙනවා. එතකොට ඒකෙන් තාපය විතරක් නෙවෙයි දුම් වගේ දේවල් වායුගෝලයට එකතු වෙනවා. නේද? ස්වභාවික වගුරු බිම් බලන්න. එතකොට මේ ස්වභාවික වගුරු බිම් වලින් මීතේන් වගේ වායු පිට වෙනවා. ඒ වගේ වගුරු බිම් වල විශේෂයෙන්ම අර පාෂාණ වර්ග ජීර්ණේ වෙලා ඒ වගේන් නිකුත් වෙනවා. ඒ වගේම තමයි අභ්‍යවකාශයේ තුල සිදු වෙන වෙනස්කම්. විශේෂයෙන්ම උල්කා වගේ දේවල් බලපෑමේ. මොකද උල්කා වගේ දේවල් පෘථිවියට පතිත වීමත් එක්ක උල්කා වල තියෙන අධික තාපය වායුගෝලයට එකතු වෙනවා. සූර්යයේ ලපවල ක්‍රියාකාරීත්වය බලන්න. දැන් සූර්යවල ලපවල ක්‍රියාකාරීත්වය කියන්නේ දරුවනේ මේ සූර්යාගේ තැන් තැන් වල ඇති වෙනවා අඳුරු පැහැති ලප. අඳුරු පැහැති තැන් තියෙනවා. මේවා ළමයි පිපිරෙනවා කාලයකට. සාමාන්‍ය වසර 11ක් විතර වෙනවා මේ මේ සූර්යයේ ලප මත ඇති වෙන පිපිරීම් වලින් හටගන්න ගිනි දැල් නිවිලයන්. එතකොට මේ ලප පිපිරීමේදී අධික තාපයක් නිකුත් වෙනවා. එතකොට මේ තාපය වායුගෝලයේ මේ 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 සෞරග්‍රහ මණ්ඩලයට එනවා. එතකොට පෘථුවියටත් ඒ සූර්යයේ ලපවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට අමතර සූර්ය විකිරණ තරංග එනවා. එතකොට ඒ වගේ තාප ශක්තිය වැඩි. එතකොට ගෝලයේ මේ පෘථුවිය උණුසුම් වෙන්නට එකත් ඒවා ස්වභාවිකව. එතකොට මෙන්න මේ ක්‍රියාන ක්‍රියාකාරකම් ටික එතකොට ඔයගලන්ට පෙන්වා දෙන්න පුළුවන් මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන විශේෂයෙන්ම මානව ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු විදියට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ අද එතකොට අපි මේ කතා කරේ ඔබට මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. මේ දේශගුණික විපර්යාසවලට ප්‍රධානම හේතුවක් වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. එතකොට මේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන පසුබිම්මන කරුණු කාරණා තමයි සාකච්ඡා කරේ. එතකොට ඒකෙදී ඔබ හඳුනාගත්ත හරිතාගාර ආචරණය, හරිතාගාර ආචරණයේ කෙරෙහි බලපාන වායු වර්ග, ඒ වාගේම තමයි මේ හරිතාගාර ආචරණය නැත්තම් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට බලපාන මානුෂ ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු. එතකොට ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී මෙවැනි ප්‍රශ්නයක් එන්න පුළුවන් දරුවනි. ඔබ ලියා ගන්න මෙන්න පළවෙනි ප්‍රශ්නය. දේශගුණික වෙනස් වීම යනු කුමක්ද? දේශගුණික වෙනස් වීම යනු කුමක්ද? හරිතාගාර වායු වර්ග 4ක් නම් කරන්න. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට බලපාන මානව ක්‍රියාකාරකම් දෙකක් පැහැදිලි කරන්න. එසේනම් දරුවනි, අදට නියමිත පාඩමෙන් අවසන් මෙම පාඩම ගෙනාමා බ කුඩාකුසුම් බාලිකා විද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය ඉගැන්වීමේ කටයුතු කරන ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුතුමා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ භූගෝල විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල කුඩාකුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුපියාණන්.